1969 ජූලි මාසයේ 20 වෙනිදා මානව ඉතිහාසයේ තාමත් වැදගත් සිදුවීමක් සිදු වුණා. ඒක තමයි මිනිසා පළවෙනි වතාවට හඳට ගොඩ බෑව. මේ සිදුවීම වෙලා පහුගිය 20 වෙනිදාට හරියටම අවුරුදු 40ක් සැමරුවා. මේක නිසා දැන් අපි හිතුවා කොහොම හරි මේකට පොඩ්කාස්ට් එකක් කරන්න ඕනේ කියලා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හඳට ගිය ඇපලෝ කුෂන් සම්බන්ධවයි. තව ඉස්සරහට මොනවා හරි මෙහෙම මිනිස්සු හඳට හෝ වෙනත් ග්‍රහලෝකයකට හෝ වෙනත් උපග්‍රහයකට මෙහෙම ගමනක් මෙහෙම මිෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවාද? ඒ වගේ විස්තර ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නේ නැති කරුණු විශේෂිත කරුණු රාශියක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හසිත, මම ස්ටයිල් කින් නියෝජනය කරනවා.
මම ප්‍රසන්න දේශප්‍රිය.
මම අනුරාධ ජයතිලක.
හොඳයි අනුරාධ, මේ දැන් අපි දන්නවා මේ හඳට ගිය මේ මිෂන් එක ඇපලෝ කියලා තමයි හඳුන්වන්නේ. මේ ඇපලෝ මිෂන්ස් කවද්ද පටන් ගත්තේ, කොහොමද මේකට අඩිතාලම් වැටෙන කියලා අපි කතා කරොත් එහෙනම්?
ඇත්තටම හසිත, මේ මුලින්ම ඔය ඇපලෝ ප්‍රෝග්‍රෑම් එකට අඩිතාලම් වෙන්නේ මර්කරි ප්‍රෝග්‍රෑම් එක. මර්කරි ප්‍රෝග්‍රෑම් එකේදී ඒගොල්ලෝ ගොඩක් පරීක්ෂණ කරා. මේ අභ්‍යවකාශගාමී පෘථිවියෙන් ඉදිරියට අරන් ගිහිල්ලා මොන වගේද, ඒ කියන්නේ මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් සහ ඒ අස්සින දේවල් වෙන පරීක්ෂණස් කරා. ඊට පස්සේ තමයි ඇත්තටම ඇපලෝ මිෂන් එක පටන් ගන්නෙ. මුලම අපි ගත්තොත් එහෙනම් මුල් මිෂන්ස් ගත්තොත් ඇපලෝ 1 2 3 4 මිෂන්ස් මේවයිදී පාවිච්චි වෙන්නේ සැටර්න් 1B කියන රොකට් එක. මේක ප්‍රමාණයක් එක්ක බැලුවොත් එහෙම අපි දන්න ඇපලෝ 11 ප්‍රෝග්‍රෑම් එකේදී පාවිච්චි වෙච්ච සැටර්න් 5 රොකට් එකට වඩා ප්‍රමාණයෙන් කුඩයි. ඊට පස්සේ තමයි ඇත්තටම ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ සැටර්න් 5 රොකට් එක 1B වලට පස්සේ තමයි පාවිච්චි කරන්නේ. ඇපලෝ ප්‍රෝග්‍රෑම්ස් ගැන කතා කරොත් එහෙම අපි දන්නවා පළවෙනි ඇපලෝ 1 ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ ලොන්ච් කරන්නේ 1967 ජනවාරි මාසයේදී. මේ මිෂන් එක හසිත මේ ෆේල් එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම මේ ගගනගාමියෝ 3 දෙනෙක් එකතු කරලා හැමදේම කළා. මේගොල්ලෝ ටෙස්ට් කරනකොට වෙච්ච එක්ස්ප්ලෝෂන් එකක් හින්දා මේගොල්ලෝ ඔක්කොම මැරුණා. මට මතක විදිහට ඒකට හේතුව වෙන්නේ මේ ඒගොල්ලෝ කමාන්ඩ් මොඩියුල් එකේ, ඒ කියන්නේ ඒගොල්ලෝ ඊතර මේ ඇමරිකාවේ නාසයෙන් ඒගොල්ලෝ එච්චර ලොකු දැනුමක් නැහැ ඒ කාලේ ගගනගාමි කොහොමද අභ්‍යවකාශයට අරන් යන්න ඕනි, ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට හුස්ම ගන්න කොහොමද ඔක්සිජන් තියෙන්න ඕනි, එහෙම නොලෙජ් එකක් ඒගොල්ලන්ගේ තිබුණ නැහැ. මේක නිසා ඒගොල්ලෝ කරපු වැඩේ මේ කමාන්ඩ් මොඩියුල් එකේ, දැන් අපි දන්නවා සාමාන්‍ය හුස්ම ගන්න මේ ඔක්සිජන් අවශ්‍යයි. මේගොල්ලෝ කරපු වැඩේ කමාන්ඩ් මොඩියුල් එකේ අපි දන්න සාමාන්‍ය 5න් එකේ ප්‍රමාණයට වඩා ඔක්සිජන් පෙරෙව්වා මේ ඒගොල්ලන්ට හොඳට හුස්ම ගන්න පුළුවන් වෙයි කියලා. ඒකෙන් උනේ යම් මේ ඒක ඇතුලේ පීඩනය වැඩි වෙලා මේ ටෙස්ට් එකකදී මේක පිපුරුවා. ඉතින් ගගනගාමී 3 දෙනා මෙතනදී මරණයටපත් වුණා. ඊට පස්සේ මහජනතාව මේ නාසයකට ගොඩක් මේ ප්‍රෙෂර් කරා මේක කරන්න එපා, මේක කිසි තීරමක් නැති ප්‍රොජෙක්ට් එකක් ඒ විදිහට කියලා. මේ නිසා ආයි ඇපලෝ 7 වලට එනකම් මේක රණ්ඩු සිද්ධ වුණා මේ මිනිස්සුන්ව පාවිච්චි නොකර අන්මෑන් ස්පේස් ෆ්ලයිට්ස් කරන්න මේ Earth orbits වලට යන්න පාවිච්චි කරා.
ඇපලෝ මේ 8 එක ගැන කතා කරොත් ඒකේ පොඩි විශේෂයක් තියෙනවා නේද? ඇපලෝ කියන්නේ 8 වලින් පස්සේ 8 9 10 මිෂන්ස් වල.
ඇපලෝ මම කියවා මේ අර මහජනතාව මේ කියපු කතාව නිසා අතරම නාසිකට කරන්න බැරි වුණා මේ එතනින් එහාට මෑන් ෆ්ලයිට්ස්. මොකද අර මේ අර සිද්දෙච්ච සිද්ධියත් එක්ක ඊට පස්සේ ඔක්කොම තිබුණේ මේ Earth orbit එකකට ගිහිල්ලා පුංචි පරීක්ෂණ කීපයක් කරලා ආයිමත් එනවා. මේකත් මෙතනින් එහාට යන්න ඕනේ කියලා ඉතල තමයි ඒගොල්ලෝ Apollo 7 mission එක 1968 වලදී කරා. ඊට පස්සේ Apollo 7 එක අපි දන්නවා මේ ඒක Earth orbit එකකට ගිහිල්ලා ආයි Apollo 8 එකේදී තමයි හසිත මේ Luna orbit එකට යන්නේ. මේක ඇත්තටම ඉතාමත් මේ වැදගත් දෙයක්. මොකද මෙතනදී ඒගොල්ලෝ අර මූලික අඩිතාලම දමනවා මේ හඳට යන්න Luna orbit එකට යන එක. අපි දන්නවා ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ ෆොටෝ එකක් තියෙනවා Peekaboo Moon කියලා මේ Luna orbit එකේදී. මතකද දන්නේ අර මේ command module එක හඳ වටේ රවුම කරකිලා අනිත් පැත්තෙන් එනකොට මුලින්ම ඒගොල්ලෝ දකිනවා මේ පෘථිවිය කොහොමද මේ හඳේ ඉඳන් අර නැගලා ඉන්නේ කියලා. Earth rise කියලා මේ
Earth rise එක
බැලුවත් එහෙම මතක ඇති මේ මට ඒක හොඳට මතකයි. ෆොටෝ එක මේ ගොඩක් ෆේමස් ෆොටෝ එකක්. මේ ෆොටෝ එක හිම ගත්තේ ඔන්න ඔය කියන ඇපලෝ 8 මිෂන් එකේදී තමයි.
එතකොට අපි කතා කරොත් එහෙම හඳට ගොඩ බෑව මිෂන් එක. ඒ කියන්නේ ඇපලෝ 11 මිෂන් එක. ඒක ගැන කතා කරොත් එහෙම
ඇපලෝ 11 මිෂන් එක ගැන ඉතින් අතරම ගියේ කවුද කියලා මේ හැමෝම දන්න දෙයක්. මේක ඇත්තම ප්‍රථම අවස්ථාව මේ සඳමත පාතව වූ එක ඉතාමත් මම හිතන්නේ වටින දෙයක්. තාම ඒක මම හිතන්නේ මේ මනුෂ්‍ය ඉතිහාසයේ ලැබපු ලොකුම ජයග්‍රහණය.
මෙහෙම අහනවාද දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් ඇත්තටම මේ ගියාද නැද්ද එහෙම කියලා. දැන් ඇත්තටම අපි අද පොඩ්කාස්ට් එක කරන්නේ මෙහෙම ඇත්තටම ගියා කියන මතේ ඉඳලා තමයි. කට්ටියකට මේ කියන්න පුළුවන් මේ නෑ මෙහෙම මේක ගියේ නෑ මෙහෙම කියලා එහෙම කියන්නත් පුළුවන්. අද අපි කතා කරන්නේ මෙහෙම ගියා කියලා මේ මතේ හිතේ තියාගෙන අපි තව පොඩ්කාස්ට් එකක් කරනවා. මේ මොනවාද මේ ඇත්තටම ගියාද නැද්ද කියලා මේ කට්ටිය ඉදිරිපත් කරලා තියෙන මත පොඩ්ඩක් සලකා බලලා මෙහෙම මොනවාද මේ අර අපි කියනවා මේ ගොඩක් තියරීස් ඉදිරිපත් කරලා තියෙනවා මේක වැරදි මෙහෙම ගියේ නැහැ මේක මෙහෙම හොලිවුඩ් වල ෂූට් කරලා තියෙන ආතසි ක්ලාග්ගේ ස්ක්‍රිප්ට් එකකට අනුව එහෙම කියලා. අපි මේ අද කතා කරන්නේ ඇත්තටම මෙහෙම ඇත්තටම ගියා කියන එක ඔලුවේ තියාගෙන ඒක මම පොඩ්ඩක් දැන් මතක් කරන්න කැමතියි.
ඔව් ඇත්තටම මේ කියන්නේ එක එක වන්ට එක දේවල් කියන්න පුළුවන් සහ අපිටත් ඉතින් අපි කතා කරන්නේ මැදිස්තරනේ නේද. මේ අපි දැනට මේ පොඩ්කාස්ට් එකට අවශ්‍ය හින්දා අපි ගියා කියලා හිතාගෙන තමයි කතා කරන්නේ.
ඔව් නේද. අපි මේ හැමෝම දන්නා වගේ තියෙන කරුණු අපි කතා නොකරෙමු. මේ ලූනා ලෑන්ඩින් එක ගැන කතා කරද්දී අපිට තියෙනවා මේ විශේෂයක්. දැන් මේක ගොඩබැස්සෝ තැන. දැන් සාමාන්‍යයෙන් මෙහෙම මේ හඳමැත්තට ගොඩ මේ වස්සද්දී මොකක් හරි මේ ලෑන්ඩින් මේ වෙහිකල් එක මේ අපි දැකලා තියෙනවා මේ ගොඩබස්සන්නේ ගොඩක් වෙලාවට මේ සීස් වලට, මේ ලූනා සීස් වලට. දැන් මේ ඇපලෝ මිෂන් එකේ ඇපලෝ 11 එක ගොඩබැස්සේ මේ සී ඔෆ් ට්‍රැන්කිලිටි කියන තැනට. මොකද්ද මේ මොනවද මේ චంద్ర මුහුදවල මොනවද මේ සීස් කියන්නේ?
අතරම හසිත මේ මුහුදු කියලා කියන්නේ චන්ද්‍රයාගේ ෆෝමේෂන් එකේදී අපි දන්නවා මේ චන්ද්‍රයාගේ තියෙන සක්‍රීය කාලයක්. ඒ කියන්නේ ගිනි කඳු ක්‍රියාකාරී වෙලා ඒවැතුලේ ලාවා තිබිලා ඒ වගේ දේවල් වෙච්ච කාලයක් තිබුණා. මේ කාලෙදී දැන් අපි දන්නවා අපේ පෘථිවිය මත වුණා ගිනි කඳු ක්‍රියාකාරීත්වය ගැන බැලුවොත් එහෙම අතරම සිද්ධ වෙන්නේ මොකක් හරි තැනක පොළව යටින් එන මැග්මා ඇවිල්ලා මේ ගිනි කන්දේ උඩින් මේ මුදුනේ පිට වෙලා ඒවා මේ ගලාගෙන ගිහිල්ලා පහත් දිම් වලට රැස් වෙනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. දැන් හඳ මත වුණත් තියෙනවා උස් දිම් සහ පහත් දිම්. මේ උස් දිම් වල තියෙන ගිනි කඳු වලින් ගිය මැග්මා පහත් දිම් වලට රැස් වෙලා නැවතිලා තියෙනවා. දැන් ඒක සිද්ධ වෙන්නේ ක්‍රියාකාරී කාලයේදී. දැන් කවදා හරි පෘථිවිය නම් හිතන්නේ කවදාත් එහෙම මේ චන්ද්‍රයාගේ අක්‍රීය වෙන එකක් නැහැ. චන්ද්‍රයාගේ මේ වායුගෝලයක් නැති හින්දා ඒක යම් කිසි කාලයකදී ඒක අක්‍රීය වුණා. මේ හින්දා අර ගිය මේ මැග්මා සිසිල් වෙලා ඒව තමයි අපිට අර චන්ද්‍රයාගේ මුහුදු කියලා හඳුන්වන ප්‍රදේශ. අපි හඳ දිහා බැලුවොත් එහෙම ඕගොල්ලෝ පියවියෙන් හෝ සුරේක්ෂක කාර්යාලයෙන් හෝ බැලුවොත් එහෙම චන්ද්‍රයාගේ තියෙන අඳුරු ප්‍රදේශ තමයි අපි හඳුන්වන්නේ මුහුදු කියලා. මේවා අඳුරින් පෙනෙන හේතුව තමයි අර ගිනි කඳු ක්‍රියාකාරීත්වයේදී පිටවෙච්ච මැග්මා තමයි මේ සිසිල් වෙලා තියෙන්නේ. ඒතකොට උස්බින් තමයි අපිට දීප්තිමත් වර්ණයෙන් පේන්නේ පීවෙසින් බැලුවොත්.
ඔව් තවත් මට මේ හම්බුණා වැදගත් කරුණාවක්. 1969න් පස්සේ කියන්නේ ඇපලෝ 11 මිෂන් එක ඊට පස්සේ ඊළඟට හඳට ගිය මිෂන්ස් වගේ තිබ්බා. කොහොම හරි ඒ මිෂන්ස් හැම එකකදීම දැනට ඇස්ට්‍රොනොට්ස්ලා 12 දෙනෙක් හඳට ගිහිල්ලා තියෙනවා මිෂන්ස් 6කින්. ඒ මුලින්ම එකක් කිය ගෙනල්ලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපි කියනවා මූන් රොක්ස් වී මූන් ඩර්ට් ඒවා තමයි පෘථිවියට අරන් ආවේ. කට්ටියට වැඩි අදහසක් තිබුණේ නැහැ මොනවද මේ ගේන්න ඕනේ මොනවද කරන්න ඕනේ පරීක්ෂණ කියලා. අර ඔයාලට මතක ඇති ඇපලෝ මේ 11 මිෂන් එකෙත් මේ නීල් ආම්ස්ට්‍රෝං එහෙම ගිය මිෂන් එකේ එයාලා කරෙත් ගොඩක් අර ඇමරිකාන් කොඩිය හඳේ හිටවලා ඊළඟට මෙහෙම මූන් රොක්ස් ටිකක් කලෙක්ට් කරලා එහෙම ආවේක තමයි. දැන් පස්සේ ගිය මිෂන්ස් වලදී කට්ටිය ගොඩක් වෙලාවට අපි කියනවා ජෙනසිස් රොක්ස්. ඒ කියන්නේ කොහොමද හඳ මේ ඇති වුනේ? හඳේ මූලාරම්භය හඳ කොහොමද මුලින්ම අපි කියනවා බිහි වුනේ? හඳ බිහි වුනේ කොහොමද? අන්න ඒ වගේ කරුණු හොයන්න මේ ජෙනසිස් රොක්ස් වගේ ඒවා ගැන මම රිසර්ච් කරන්නේ කට්ටිය පස්සේ යමු වුණා. දැනට කොහොම හරි කිලෝ වලින් නෑ. ඇත්තට මේක තියෙන්නේ පවුන්ස් වලින්, ඒ කියන්නේ පවුන්ස් 840ක් ගෙනල්ලා තියෙනවා මූන් ඩර්ට් පෘථිවියට. දැන් මේ ගෙනාව ඩර්ට් කියන්නේ මූන් රොක්ස් ඇන් මූන් ඩර්ට් ගැන කතා කරද්දී ගොඩක් අය හිතන ඇති මේවා තියෙන්නේ මේ ඇමරිකාවේ වෙන යුරෝපයේ ඒ රටවල තමයි කියලා. හැබැයි ගොඩක් අය නොදන්න කරුණක් තියෙනවා. ඇත්තටම මේ මේ ගැන අපේ ස්කයිල්කේ විශේෂ ආටිකල් එකක් අපි පළ කරා මේ මේ ලූනා ඇනිවර්සරි එකට. දේශප්‍රිය මේ අපි ඒ ආටිකල් එක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙනම් මූන් රොක්ස් තියෙන්නේ ඇමරිකාවේ විතරද?
ඔව් ඇත්තම හසද මූන් රොක්ස් තියෙන්නේ ඇමරිකාව විතරක් නෙමෙයි. මොකද මේ ඇමරිකාවෙන් වුණාට ඒක අරගෙන ආවේ ඒක සමහර රටවලට මේක ටැග් විදිහට බෙදලා දුන්නා ඒ අවුරුද්දෙම. අපි දන්නවා මේ ලූනා මිෂන් එක සිද්ධ වුණේ 1969 ජූලි මාසේ. නමුත් මේ සැප්තැම්බර් මාසෙ වගේදී ලංකාවට මේක ගේන්න පුළුවන් වුණා. මේක ඇමරිකානු තානාපති කාර්යාලය තමයි ලංකාවට ලැබුණේ. ඊට පස්සේ මේක ලංකාවේ මිනිසුන්ට අපි ප්‍රදර්ශන කිරීමත් කළා. ඒ කියන්නේ ඉතමත් කුඩා කැබලි ප්‍රමාණයක් තමයි අපිට ලැබුණේ. නමුත් මේක ගැන ඉතමත් ප්‍රසිද්ධියක් ලැබුණා මේ ලංකාව පුරාම. මොකද මේට හේතුනේ මේ කාලය තුරදී විශේෂ සිදුවීමක් වුණා. ඒ කියන්නේ ලංකාවේ ප්‍රදර්ශන දෙකක මේක ප්‍රදර්ශන කළා. කොළඹයි මහනුවරයි ප්‍රදර්ශන දෙකක. ඔයගොල්ලෝ මේ ආටිකල් එක දැක්කනම් ඇති පින්තූරක් දාලා තියෙනවා. හම්බෙච්ච පින්තූර වගේක් තියෙනවා. ඒකෙදි වෙනවා මේ ලොකු වීදුරු ගෝලයක් ඇතුළේ තමයි මේ පාෂාණ ප්‍රදර්ශනය කළේ. මේ පාෂාණ බලන්න මේ ඉතා විශාල ප්‍රමාණයක් ආවා. මොකද ඒ දවස්වල අපිට ටෙලිවිෂන්ස් තිබෙන්නේ ලංකාවේ. නමුත් පත්තරවලිනු රේඩියෝ එකේ හුඟක් පබ්ලිසිටි එකක් මේකට දුන්නා. ඒ නිසා මේ අපේ කොළඹ නම් ප්‍රදර්ශනය කරලා තිබුණේ කෞතුකාගාර ගාව. මේකට හුඟක් ප්‍රමාණය මිනිස්සු ආවා. ඒකම තව දෙයක් වෙනවා. මේක ප්‍රසිද්ධියට තව වැඩිගත හේතුවක් වුණේ මේ දවස්වලම නීල් ආම්ස්ට්‍රෝං ලංකාවේට හදිසියෙම පැමිණියා. ඒ කියන්නේ ඔහු යුරෝපයේ සිට හොංකොං වරා ගමන් කරමින් සිටනකොට ලංකාවේ මේ අතරමඟදී නැවතුවා ඔහුගේ ගොඩබහින්. ඒ කියන්නේ අර අතරමඟ නැවතුමක්
විදිහට
ට්‍රාන්සිට් එකක් විදිහට එයා ගොඩබැස්සා. ඒ වෙලාවේදී මේ එතන එයාපෝට් එකේ හිටපු ලංකාදීප එයාපෝට් එකේ හිටපු ජර්නලිස්ට් කෙනෙක්ට හැකියාවක් ලැබුණා මෙයාව කන්ටැක්ට් කරන්න, ඉන්ටර්වියු එකක් කරන්න. ඊට පස්සේ මේ ඉන්ටර්වියු එකත් හේතු වුණා ප්‍රධාන වශයෙන්ම මේ පබ්ලිසිටි එක වැඩි වෙන්න. ඒ නිසා මේසු අතර ලංකා මේසු අතර ඉතාමත් වැඩි උද්‍යෝගයක් හිතුණා. ඒ කියන්නේ ඔවුන්ට මොකද්ද මේ ලූනා මිෂන් එක ගැන කියන එක අර ප්‍රායෝගික සත්‍යයේ මේ මාස්ටර්ගාව ලැබුණා. ඒ නිසා මේක ඒකත් වැදගත් හේතුවක් වුණා ලංකා පුරා මේක ප්‍රසිද්ධ වෙන්න. ඇත්තටම මේ කැබලි ටික වර්තමානයේ දකින්න පුළුවන් කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා දෙපාර්තමේන්තුවේ තමයි මේක මේ හැබැයි සාමාන්‍ය කෙනෙක් නම් ජනතාවට ප්‍රදර්ශනය කරන්න නැහැ. නමුත් විශේෂ අවසර ලබාගෙන නරඹන්න පුළුවන් ඕන කෙනෙක්ට මේ කැබලි ටික විශේෂ කුසලාන්නයක තමයි අතුරුම්ගත කරලා තියෙන්නේ ලංකාවේ පුරා දජයක් එක්ක.
මේ ආටිකල් එක ගැන කතා කරද්දී ඇත්තම මේ අපේ මදුෂ ස්කයිල් කේ ටීම් එකේ මදුෂ තමයි මේ මේ ඔක්කොම විස්තර අපිට හොයලා දුන්නේ. මදුෂට අද පොඩ්කාස්ට් එකට සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. ඇත්තට මෙයා කියලවල තිබ්බා මේක ගැන කොහොම හරි කියන්න කියලා.
මොකද මේ හසිත මේ මදුෂ මටත් කතා කරා මේ යන්න කියලා ඔක බලන්න මට ඇත්තටම දැන් හිතෙනවා මේ අපරාධේ ගියේ නැත්තේ කියලා.
ඔව් ඒකම තමයි මටත් හිතෙන්නේ. අපි දෙන්නටම යන්න බැරුණා මදුෂ තනියෙන් ගිහිල්ලා තමයි මේ මේ ඔක්කොම විස්තර හොයාගෙන තිබ්බේ. කෞතුකාගාර ඇත්තට මේක තියෙනවා. මේක මේ හැබැයි මදුෂ කිව්වා ඒත් මේ අර ආර්සි ක්ලක් සෙන්ටර් එකට මේක මාරු කරන්න යනවා එහෙම කතාවකුත් තියෙනවා කියලා. ඒක හරියටම අපි දන්නේ නැහැ මේ කවද මාරු කරයිද කොහමද කොහරි දැනට කෞතුකාගාර තියෙනවා කියලා නම් දන්නවා. මේ මේකත් එක්ක දේශප්‍රිය කිව්වා මේ අර මේ කොඩියක් මේ තියෙනවා කියලා වෙලා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් කොඩියක් එක්ක තමයි මේ පාෂාණ කැබලි තියලා තියෙන්නේ කියලා. මේ කොඩියත් පොඩි විශේෂයක් තියෙනවා නේද දේශප්‍රිය?
ඔව් මොකද අපි දැන් හුඟක් කාලාවට ඉමේජස් වලින් දකින්නේ ඇමරිකන් ෆ්ලැග් එක විතරයි ලූනා මිෂන් එකේදී ඒගොල්ලෝ මේ හඳමත ස්ථාපනය කරන. නමුත් වැදගත් දෙයක් තමයි මේ තවත් රටවල් බොහෝ ප්‍රමාණයක කොඩි ඒගොල්ලෝ අරගෙන ගියා හඳට. ඒවා ඒගොල්ලෝ පිච්චර් එක නැති වුණත් ඒවා ඒගොල්ලෝ හඳේ තියලා එනකොට ආපු අරගෙන ආවා. ඒ කියන්නේ ඒවා යම්කිසි ඓතිහාසික වැදගත්කමක් තියෙන ෆ්ලැග්ස් වලට. දැන් මේ ෆ්ලැග්ස් එකේ ආපු රටවලට බෙදා දුන්නා. ලංකාවේ කොඩිය අවශ්‍ය ලැබිලා තියෙනවා. අන්නේ කොඩිය තමයි මේ චන්ද්‍ර පාෂාණත් එක එයා කුසලානය ඇතුළේ හඳලා තියෙන්නේ. ඒ නිසා මේ ඒ කොඩිය සෑහෙන වටිනාකමක් යොදවන ශ්‍රී ලංකාවට.
මම ඉස්සෙල්ලා කිව්වා Apollo 11 mission එකෙන් පස්සේ ස්ට්‍රාට්ස 12 දෙනෙක් ගිහිලා තියෙනවා කියලා මේ හඳ මතට. මේ මිෂන්ස් ගත්තොත් එහෙම අනුරද මේ මොනවද අපිට වැදගත්ම කියලා ගන්න පුළුවන් මිෂන්ස් මොනවද තියෙන්නේ?
ආසිත කිව්වා මේ Apollo 11 වලින් පස්සේ මේ 12 දෙනෙක් විතර හඳට ගියා කියලා. ඊට පස්සේ අත්‍තරම මේ Apollo 17 එනකන් මේ ගොඩක් සයිට් සිද්ධ වුණා. මේකේ මම හිතන්නේ මම නිකන් කීටක් තෝරගත්ත ඉතාමත් වැදගත් කියලා හිතන දේවල් ටික. Apollo 12 mission එකේදී මේ ඒගොල්ලෝ ලෑන්ඩ් කරානේ ඊට කලින් යවුවා Surveyor 3 කියලා probe එක. මේගොල්ලෝ මේ Apollo 12 එකේදී ලෑන්ඩ් කරේ ඒ Surveyor 3 probe එක ලෑන්ඩ් කරපු තැන තමයි. ඒතර ඒ එතන ඉඳන් මීටර 200ක් විතර ගියාම Surveyor 3 probe එක ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒ වගේ තැනකට ලෑන්ඩ් කරා. ඊට පස්සේ ඉතාමත් වැදගත් එකක් තියෙනවා මේ Apollo 13 mission එක. මම හිතන්නේ film එකකුත් තියෙන Apollo 13 කියලා බලලා තියෙනවා. ඒක බැලුවනම් මොකද්ද කතාව කියලා හොයාගන්න පුළුවන්. එතනදී ඇත්තටම වෙන්නේ මේ Apollo 13 mission එක ගිහිල්ලා මේ ඒගොල්ලන්ට යන්න බැරි වෙනවා. ඒගොල්ලන්ගේ command module එකේ මේ ඇති වෙන ප්‍රශ්නයක් වෙන පිපිරීමක් හින්දා මේ computer එකක් කැඩිලා එහෙම ප්‍රශ්න වගේක් වෙලා මේගොල්ලන්ට කොහොම හරි land කරන්න තරම් මේ control මේ control module එක ඇතුලේ oxygen නැති වෙනවා. يعني oxygen හංගකමක් නිසා ඒගොල්ලෝ ඇත්තටම මේ කවුරුත් හිතන්නේ නැහැ ඒගොල්ලෝ ආයි පෘථිවියට එයි කියලා. කොහොම නමුත් මෙහි ඉන්න විද්‍යාඥයෙක් දැන් ඉගෙන හසුද දැන් යානය ගියෝතින් එහෙම ඒ යානේ ආයි හරවලා මෙහෙම ආපස්සට එන්න බෑ. ඒ යානේ කක්ෂගත වෙලා අපි කියන අර මේ කැටපෝල්ට් ඉෆෙක්ට් එක කියලා කියන්නේ හඳ වටේ කැරකිලා එන රවුම එන වේගෙට තමයි යානත් පෘථිවියට එන්නේ. කක්ෂෙන් මේ උදාහරණ වේගෙට දැන් ඒක නිසා දැන් Apollo 13 mission එකේදී තුනේ ඒගොල්ලෝ යානේ ගිහිල්ලා මේ යානට ආයි එන්න බෑ. ඒ යන පතේම යන්න ඕනේ ගිහිල්ලා හඳ වටේ කැරකිලා එන්න ඕනේ. ඉතින් එතකන් ඒගොල්ලෝ කොහොම හරි එකතුලේ මේ ඔක්සිජන් කන්සප්ෂන් එක පුළුවන් තරම් අඩු වෙන තියාගෙන කොහොම හරි ජීවත් වෙලා අතරම මේ 1970 දී සිද්ධිය වුණේ. Apollo 13 mission එක ආවා. අතරම Apollo 13 mission එක ගැන කතා කරනවා නම් මේක සක්සස් එකක් කියන්නත් පුළුවන්, ෆේලියර් එකක් කියන්නත් පුළුවන්. මොකද සමහර පරීක්ෂණ කළා, සමහර පරීක්ෂණ කරගන්න බැරි වුණා. ඔය 13 mission එකෙන් පස්සේ ආයිමත් 14, 15, 16, 17 වෙනකම් missions ගියා. ඒවයිදි පොඩි පොඩි දේවල් වුණා. ඔය හැම එකක්ම ලූනා ලෑන්ඩ් කරා හන්දට ගියා මිනිස්සු. ඊළඟට ඇත්තටම Apollo 18 mission එකක් කියලා එකක් තිබුණා. ඒක 1975 තමයි. පස්සේ හසුක දැන් ඕනම ඔය වගේ missions කරනකොට තියෙන ප්‍රශ්නේ තමයි මේ දේශපාලනික බලපෑම් සිද්ධ වෙන ඕන තරම්. ඉතින්නේ මිනිස්සු විශේෂයෙන් ජනතාව කෑ ගහනවා, එහෙම නැත්නම් වෙනත් පක්ෂවල අය කෑ ගහනවා මේක කරන්න එපා, සල්ලි නාස්ති කරනවා, ඒ විදිහට මීට වඩා දේවල් වෙන්න පුළුවන්, මේ මීට වඩා දේවල් කරන්න පුළුවන් ඔය සල්ලි වලින්, ඒ වගේ කියලා. Apollo 18 mission එක ඒ අනුව හන්දට යන එක cancel කළා. හැබැයි Apollo 18 mission එකක් තියෙනවා. කවුරුත් දන්නේ නැත්නම් මේක ASTB කියලා ඒගොල්ලෝ හඳුන්වනවා. ඒ කියන්නේ මේක මේ ඒ කාලේ තිබුණ හසිද මේ ඇමරිකාවෙන් ස්පේස් ස්ටේෂන් එකක් හදලා Skylab කියලා. මේක මම හිතන්නේ මේ මීර් එකක් එක්ක සම්බන්ධයක් නැති වුණත් වෙනම තනියෙන් කරපු ස්පේස් ස්ටේෂන් එකක්. මේ ස්පේස් ස්ටේෂන් එකට තමයි මේ Apollo 18 mission එක ඒගොල්ලෝ නිකන් පාවිච්චි කරලා තියෙන්නේ. මේක ඒ කියන්නේ මේගොල්ලම දැන් ට්‍රේන් වෙන්නේ නැති මේ හඳට යන්න. හැබැයි අන්තිමේදී හඳට ගියේ නැහැ. ඊට පස්සේ ආයි Apollo 19 සහ 20 කියලා missions දෙක තිබුණා. මේ missions දෙකත් අන්තිමේදී cancel වුණා.
ඔව්. දේශපාලන බලපෑම් ගැන කතා කරද්දී දේශප්‍රිය අපි කතා කරොත් එහෙම මේ 1970 ගණන් 80 ගණන් වලින් පස්සේ ඇමරිකාවේ මේ ආව පත්විච ජනාධිපතිවරුන්ට වුමනා වුණේ නැද්ද? මෙහෙම දැන් හඳට ගියා වගේ වෙනත් ග්‍රහලෝකවල වලට යන්න එහෙම උනන්දුවක් ඇති වුණේ නැද්ද?
ලූනා ලෑන්ඩින් එකෙන් අවුරුදු 20කට පස්සේ 20 වෙනි ඇනිවර්සරි එක තිබ්බ 1989 දී. එතකොට මේ ජෝර්ජ් H.W. බුෂ් තමයි හිටියේ ප්‍රෙසිඩන්ට් ඇමරිකාවේ. මෙයා 1000ක් වල තිබ්බා. ඊළඟට එන අවුරුදු කිහිපයකදී මේකර කොහොම හරි මූන් වලට යනවා. ඒ වගේ මිෂන්ස් ගොඩක් තියෙනවා කියලා. නමුත් එයාට ඒ හරියට සිද්ධ කරන්න බැරි වුණා. ඒ වගේම ඊට පස්සේ ආවේ ජෝර්ජ් W. බුෂ් හිටපු ජනාධිපතිවරයා. ඔහුගේ කාලෙදිත් ඔහු අදහස් දැක්වුවා ලූනා ලෑන්ඩින් එකක් තියෙනවා, ඒගොල්ලෝ මූන් වලට යනවා, ඊපස් තව මාස් වලටත් යන්න මෙහෙම පුළුවන් වෙයි කියලා. නමුත් එහෙම දෙයක් ගැන කිසිම මේ සාර්ථක ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න යාට බැරි වුණා. ඊට පස්සේ දැන් ඉන්නේ ජනාධිපතිවරයා තමයි බරක් ඔබාමා. නමුත් බොහෝ අය පවසන්නේ ඔබාමාත් අර වැඩි රිසර්ච් වලට මුදල් ආයෝජනය කරන්නේ නැතුව පෘථිවියේ සංවර්ධනය විතරක් බලපාන පෘථිවියේ සංවර්ධනය සඳහා විතරක් උත්සාහ කරනවා කියන නිසා මුගක් වාර්තා වලට අනුව නම් ඒ පහ ඉදිරි අවුරුදු 30 ඇතුළත වගේ තමයි ආයිත් NASA එකෙන් මේ වගේ මිෂන් එකක් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ.
වෙන රටකින් කරේ නැත්නම් NASA එකෙන් කරයි. එහෙමද?
අනිවාර්යයෙන්. සමහර තරඟයක් ඇති වෙන්නත් පුළුවන්, ඊට කලින් වෙන්නත් පුළුවන්. එහෙම වෙලා කියන්නේ මොකක් හරි රටක් ඉක්මනින් කරන හැදලා NASA එකෙන් බැකප් ප්‍රෝග්‍රෑම් එකක් තිබිලා ඉක්මනට කළොත් එහෙම මේ අවුරුදු 2020 වගේදී තමත් සාර්ථකව මේ සිදුවේ කියලා අපිට හිතන්න පුළුවන්.
මම හිතන්නේ හසිත දැන් මේ අතන Apollo project එක ගත්තත් ඒකත් ඔය වගේ තරඟයක ප්‍රතිපලයක්නේ. දැන් ඒ කාලේ රුසියාවෙන් මේ සත්තුන් යවනවා මිනිස්සුන් යවනවා ඒකට තරඟයකට වගේ කරපු එකක් නිසා තමයි Apollo project එක ওই තරම් දුරක් ආවේ. ඉතින් මම හිතන්නේ මේ මොකක් හරි වෙන රටකින් ජපානයෙන් හරි රුසියාවෙන් හරි මොකක් හරි රටකින් රුසියාව නම් මම හිතන්නේ නැති වෙයි. මොකක් හරි රටකින් තරඟයකට ආවොතින් ඇමරිකාවෙන් පණී කරලියට.
හොඳයි අද අපි කතා කරේ Apollo 11 mission එක ගැන ගොඩක්ම. ඉවර කරන්න ඉස්සෙල්ලා තව පොඩි විස්තරයක් කියන්න ඕනේ. ඔයාලා දන්නව ඇති Google ආයතනයෙන් ඉදිරිපත් කරලා තිනවා Google Earth, Google Sky එහෙම කියලා facilities ගොඩක්. දැන් අලුත්ම Google ආයතනයෙන් කරපු product එක තමයි මේ හඳ කියන්නේ Google Moon එකක් introduce කරලා තිනවා. දේශප්‍රිය මේ මොනහරි විස්තර වැඩි විස්තර තියනවාද ඒක ගැන?
Google Moon එක මේගොල්ලෝ ලොන්ච් කළේ 20 වෙනිදා, පහුගිය 20 වෙනිදා. මේකෙදි මේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා මොකක් හරි ලෝකේ වැදගත් දෙයක් සිදු වෙනකොට Google එකත් ඒ ගැන අවධානයෙන් ඉන්නවා. සමහරවිට ඔයගොල්ලෝ Google home page එක බලනවනේ, ඔයගොල්ලෝ දකින්න Google එකේ logo එක ඒ අදාළ මොකක් හරි දේ අනුව ඔයගොල්ලෝ වෙනස් කරනවා. මේ පාර ඔයගොල්ලෝ image එක තිබ්බේ මේ craters වගේ moon craters වගේ Google අකුරු වගේ හදලා තව eagle module එක යනවා දාලා තිබ්බා. ඒ වගේ තමයි මේගොල්ලෝ celebrate කළේ එක. මේ moon ගැන සඳහන් කරනවා Google moon එකේ තියෙන අවුල් features ගොඩක් තියෙනවා. විශේෂ දෙයක් තමයි 3D virtual moon environment එකක් හදලා තියෙනවා මේගොල්ලෝ. ඒකෙන් අපිට පුළුවන් කලින් moon ගත්ත photos, videos ඔක්කොම බලලා ඒ ගැන අර real time 3D විදියට බලන්න පුළුවන්. තව මේ Buzz Aldrin වගේ කට්ටියගේ අර දෙන audio guidance එකකුත් අපිට ගන්න පුළුවන් ඒකම real time.
හොඳයි අපි කට්ටියකින් ඉල්ලා සිටිමු මේ එහෙම සයිට් එකට ගිහිල්ලා බලන්න කියලා. ඇත්තටම මාත් අද තමයි ඒක ගැන විස්තර දැනගත්තේ. හරියටම පේන හැටියට නම් ගොඩක් හොඳයි වගේ දැනෙනවා. ඔයාලා හැමෝම ගිහිල්ලා බලන්න. ඒ වගේම මම ඉල්ලා සිටිනවා මේ අපේ ස්කයර්කේ ආටිකල් එක බලන්න. ශ්‍රී ලංකාවට චන්ද්‍රපාෂාණ ගෙනා දිනේ කියන ආටිකල් එක, මදුෂ ලියපු ආටිකල් එක. ඇත්තටම ඉතාමත් හොඳ ආටිකල් එකක්. එහෙනම් අද පොඩ්කාස්ට් එක මෙතනින් ඉවර කරනවා. ලබන සතියේ සම්බන්ධ. Thank you.